ශාප වණ්ඩාර මන්තිනෝ
ගරු කථානායකතුමනි අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදෙන්නේ ගරු මුදල් අමාත්‍යතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වපු සාකච්ඡා සහ ඉන් අනතුරුව මේ අද රට මුහුණ දෙන මේ මූල්‍ය සාර්ථික අර්බුදයේ පිළිබඳව අද සාකච්ඡා කරන වෙලාවේ කියන්නට අවශ්‍ය කාරණා ගණනාවක් අතර මූලිකවම කියන්න ඕන දේ තමයි ගරු කථානායකතුමනි අපි මේ අද මොනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් වෙනත් දේ ගැනත් කතා කළත් එළිය මහජනතාව ඉල්ලන ප්‍රධාන සටන් පාඨය එළිය මහජනතාව ඉල්ලන ප්‍රධානතම ඉල්ලීම පිළිබඳව අපේ වහා අපි අවධානය යොමු කළ යුතුයි කියන එකයි ගරු කථානායකතුමනි අපි ප්‍රකාශ කරන්නේ ඔබතුමා දන්නවා හොඳින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳව ඉතාමත්ම සියුම් අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ආටිකල් 4 වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම රජයේ ආදායම මේ වෙනකොට රජයේ වියදම සහ අයවැය ඉගේ පිළිබඳව ඉතාමත්ම අමිහිරි තත්වයක් තියෙනේ කියනක පිළිබඳව වාර්තාවේ සඳහන් කරනවා ගරු කථානායකතුමනි කථානායකතුමනි කාගේ වරදින් වුණත් අද වෙනකොට රජයේ ආදායම දලදේශීය නිෂ්පාදන අනුපාතිකව 8.9 වගේ ආසන්න මට්ටමකට අවිල්ලා තියෙනවා ඒ වගේම තමයි රාජ්‍ය වියදම සාමාන්‍යයෙන් දලදේශීය නිෂ්පාදන අනුපාතිකව 120 අභිබවා ගිහිල්ලා තිබෙනවා ඔබතුමා දන්නවා මේ 2022 අවුරුද්දේ අයවැය හිගය 10%කට වැඩි මට්ටමකට යන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා. ඒ වගේමයි ගරු කථානායකතුමනි ලංකාවේ මහ බැංකුව ප්‍රකාශ කරන තොරතුරුවට අනුව බලනකොට මීට මාස 6කට කලින් ලංකාවේ රත්රන් සංචිතය තිබ්බ ඩොලර් මිලියන 800ක වගේ ආසන්න ප්‍රමාණයක සටහන් වෙලා මේ මාර්තු මාසයේ නිල සංචිතවල ප්‍රමාණය දක්වලා තිබෙනවා රත්රන් වල ප්‍රමාණය පමණක් මම දැක්කොත් ගරු කථානායකතුමනි ඒක ඩොලර් මිලියන 29.3ක් කියලායි සඳහන් කරන්නේ මේ හැම දර්ශකයකින්ම පෙන්වන්නේ ලංකාවේ ආර්ථිකයේ අද තිබෙන ඉතාමත්ම ගැඹුරු ආගාධය මට හිතෙනවා මේක මරියානා ආගාධයටත් වඩා යටින්ද තියෙන්නේ කියලා සමහරලාට අපට හිතෙනවා ඒ නිසා ගරු කථානායකතුමනි අද මේ ආර්ථිකය මේ වගේ දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තිබෙන්නේ මේ අවුරුදු 74ක් මුල්ලේ නිදහස ගත්ත දායි ඉඳලා කාගේ වරදින්ද කියන එක තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිතයි ගරු කථානායකතුමනි කථානායකතුමනි අද අපට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් පහුගිය විපක්ෂයේ හිටියේ ඔබ 2015 දී ඔබ ගත්ත ක්‍රියාමාර්ගයක් නිසා තමයි මේක සිද්ධ වුනේ එදා රුපියල් 10000කින් වැටුප් වැඩි කරා රුපියල් ලක්ෂයකින් වැටුප් වැඩි කරන්න ඕන නම් එහෙම නැත්තම් කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අපි කියන්නේ අත් දෙක මුස්සලා එක කරන්න කියලා හැබැයි රුපියල් ලක්ෂයේ යම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කරනවා නම් රටේ නිෂ්පාදනයට එකඟව රටේ ඵලදායිතාවයට එකඟව රටේ සශ්‍රීකත්වයට එකඟවයි ඒ කළ යුතු වන්නේ ගරු කථානායකතුමනි අපේ පැත්තේ ඉඳගෙන ඇඟිල්ල දික් කරන්න පුළුවන් රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම නිසා ලංකාවේ වැටුප් පිළිබඳ වියදම රුපියල් බිලියන 400 ඉඳලා 550ට වැඩි වුණා කියලා අපිට චෝදනාවක් කරන්න පුළුවන් ඔබ නිසා රටේ නිර්ර්ථකව රාජ්‍ය වේදම වැඩි වුණා කියලා කියන්න පුළුවන් අර පැත්තේ ඉඳලා අපේ පැත්තට චෝදනා කරන්න පුළුවන් ඔබ ආණ්ඩුව බාර ගන්න වෙලාවෙම බැක්වද්ද ඒ වගේම තමයි වෙනත් බදු ආදායම් වල පහළ දැමීම නිසා මොකද්ද වුනේ කියලා 115ට තිබ බැක්වද්ද 8ට අඩු කරලා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 12ක ඒ රුපියල් මිලියන 12ක වාර්ෂික ආදායම මත බදු පදනම ලකුණා නම් බැක්වද්ද ඒක රුපියල් මිලියන 300 දක්වා ඉහළ දැම්ම නම් අන්න එතන තමයි වරදුනේ කියලා කෙනෙකුට අපේ ආණ්ඩුවටත් එල්ල කරන්න පුළුවන් ඔබ නිසා ලංකාවේ වැඩ්බදුසා වෙනත් බදු ආදායම් රුපියල් බිලියන 680කින් අඩු වුණා කියලා අපේ පත්තන බෝලේ පාස් කරන්න පුළුවන්. ගරු කථානායකතුමනි 1971 දී කරල්ලක් ඇති වුණා. දාස් ගානක් මිනිසුන්ගේ ජීවිත වගේම තමයි දේපල අපිට අහිමි වුණා. ඒ වගේම තමයි 88 89 කාලේ මොනතරම් වැඩවර්ජන ඒ ආසන්න කාලේ සිද්ධ වුණාද? ඒත් එක්කම මිනිස් බය මොනතරම් ප්‍රමාණයක් අපිට අහිමි වුණාද? අදත් ඔබ දන්නවා මහපාරේ සිද්ධ වෙන වැඩවර්ජන මේ මොහොතේත් ඇතිවන කැරලි කෝලාහල නිසා මිනිස් බය කොයිතරම් ප්‍රමාණයක් අපේ අතින් අහිමි වෙනවද වෘත්තීය සමිති පසුපස ඉඳමින් වෙනත් සංවිධාන පසුපස ඉඳමින් දේශපාලන යාන්ත්‍රණයක් මේකේ පිටිපස්සෙන් ඉන්නවා කියලා අපි දන්නවා ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ පක්ෂ විපක්ෂ හැමෝටම අද මේ ආර්ථිකය කඩාවැටීම පිළිබඳව චෝදනාව එක විට එක ප්‍රමාණයට එල්ල වෙන බව කියන්න ඕන ගරු කථානායකතුමනි මේ උදා වෙලා තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ එන්නයි අපි සාකච්ඡා කළ යුතු වන්නේ මංගිතර මුදල් අමාත්‍යතුමා ඒ වගේ මහ බැංකුවේ නවාධිපතිතුමා ඉතාමත්ම සද්භාවයෙන් ජාත්‍යන්තරත් එක්ක සාකච්ඡා කරලා රටට හිතකර ආර්ථිකයක් කෙටි කාලීනව ගොඩනැගීම දිගු කාලීනව අදාළ පදනමක් සකස් කිරීම වෙනුවෙන් වෙහෙසනවා අපි විශ්වාස කරනවා මේ තමයි ඉතිහාසයේ මෑත ඉතිහාසයේ අපට ඇවිත් තිබෙන එකතු වීම සඳහා ලබා දී තිබෙන ස්වර්ණමය අවස්ථාව මේ වෙලාවේ කාටත් කැපකිරීම කරන්න පුළුවන් නම් ගරු කතානායකතුමනි ඒක ගෝල් ෆේස් එකේ වෙන්න පුළුවන් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලෙ වෙන්න පුළුවන් දේශපාලන පක්ෂයකට වෙන්න පුළුවන් වෘත්තීය සමිතියකට වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂයකට වෙන්න පුළුවන් විපක්ෂයකට වෙන්න පුළුවන් අපි හැමෝටම කැපකිරීම කරන්නටයි මේ කාලේ උදා වෙලා තියෙන්නේ කතානායකතුමනි කතානායකතුමනි අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් විදියට එදා 19 වෙනිදා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා ප්‍රකාශයක් එක්ව මේකට විසඳුම් හොයමු කියලා අපි ඒ සද්භාවයෙන් පවිත්‍ර චේතනාවෙන් මේ අදහස ගෙනාවේ කරු කතානායකතුමනි අපි එදා පස්වෙනිදා පාර්ලිමේන්තුවේ කතානායකතුමනි අපි හිතුවා වහාම තේරීම් කාරක සභාවක් පිහිටුවයි වහාම කතානායකතුමා දැවැන්ත මැදිහත් වීමක් කරයි ආණ්ඩු පක්ෂයේ මැදිහත් වීමක් කරයි විපක්ෂ නායකතුමා මැදිහත් වීමක් කරයි කරලා මේ ප්‍රශ්නේ පිළිබඳව එක වේදිකාවකට එක මේසයක් වටේට අවිල්ලා මේ ප්‍රශ්නේ ස්ථිරසාර විසඳුමක් ගන්න සර්ව පාක්ෂික ආකාරයේ අන්තර්වාර පාලනයකට යයි කියලා අපි විශ්වාස කරා. නමුත් ගත වුණේ පස්වෙනිදා පටන් ගත්ත දින හතරත් අපේ අතින් ගිලිහිලා ගියා. ඊට පස්සේ අපි නැවත පහුගිය සතියේ තකලින් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වුණා මේ විදිහටම සාකච්ඡාවක් කරලා විසඳුමකට එයි කියලා. නමුත් අපි අදත් ඇවිල්ලා මේ උදෑසන ඉඳලා බලාපොරොත්තු වෙනවා අර එළියේ ඉන්න මහජනතාව ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි අද වෙනකොට ඔබතුමා දන්නවා මහානායක ස්වාමිපාදයන් වහන්සේලා ඉල්ලීමක් කරලා තිබෙනවා අන්තර්වාර පාලනයකට ඇවිල්ලා කෙටි කාලයකට මේ සංහිඳියාව එළියේ ඉන්න මහජනතාව ඉල්ලන කෑම ආහාර මල්ල පිළිබඳව කතාව ඛනිජ තෙල් පිළිබඳව ඉන්ධන පිළිබඳ කතාව ඒ වගේම තමයි ත්‍රිපෝෂ පැකට් එක පිළිබඳව බෙහෙත් පෙත්ත පිළිබඳව ඔවුන් ඉන්නේ ඇවිල්ලා දුක්ගින්දරකින්
Order please deputy chairman of committees will take the chairman
Honorable member, please continue.
සභාපතිතුමනි අපි සාකච්ඡා කළේ මේ පිළිබඳව අන්තර්වාර ආකාරයට සර්ව පාක්ෂිකව පොදු එළියේ ඉන්න ගොවියට තරුණයාට ඒ වගේම ශිෂ්‍යයාට මහජනතාවට පිළිගන්න පුළුවන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ අන්තර්වාර පාලනයකට එන්න කියලයි අපේ මහානායක ස්වාමිපාදයන් වහන්සේලා ඉල්ලීමක් කරන්නේ බෞද්ධයෝ විදිහට මම දන්නේ නැහැ මෙරට මීට වැඩිය කවුද කතා කරලා ඇහැට ඇනලා කියන්න ඕනන්නේ කියලා මහානායක ස්වාමිපාදයන් වහන්සේලා මේ විදිහට ඉල්ලීමක් කරනවා නම් අපිට අහක බලන්න පුළුවන්ද ගරු සභාපතිතුමනි ඒ වගේම ඔබතුමා දන්නවා මේ අන්තර්වාර පාලනයකට සර්ව පාක්ෂිකව එකඟ වෙන්න කියලා අපි ඉල්ලීම කරන්නේ අපි දන්නවා මේ එකඟතාවයත් එක්ක රටේ මහජනතාව අපිට හිතවත් ජාත්‍යන්තරය අපිට පිළිගැනීමක් දෙනවා ජාත්‍යන්තරව සංවිධාන අපිට දෙන්න තියෙන ඩොලරයක් හරි ණයක් හරි ආධාරයක් හරි අපට ගන්න ඕන විශ්වාසයක් ඇති වෙනවා ඔබතුමා දන්නවා දින 35ක් තිස්සේ තාමත් අර ඩැමරේජ් ගෙවගෙව වරායේ නැංගුරම් ලාලා තියෙනවා නැව් කීපයක් ඛනිජ තෙල් මේ ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය මේ ක්‍රමානුකූලව අඩුවෙමින් පැතිරිච්ච මේ ප්‍රශ්නය ආයෙත් හිස ඔසවන්න යන්නේ ගරු සභාපතිතුමනි දින 35ක ඩැමරේජ් ගෙවන්න ඩොලර් 18,000 ගානේ ජාතියේ මිනිස්සුන්ගේ බදු මුදලින් නේද ගෙවන්න වෙන්න ගරු සභාපතිතුමනි ඒ නිසා අපි ඔබතුමාට කියනවා උගත් විද්වත් සංවිධානයක් නීතිද සංගමය කියනවා මාස 18කට අන්තර්වාර පාලනයක් සර්වපාක්ෂික ආකාරයට ගේන්න කියලා ගරු සභාපතිතුමනි බුද්ධිමතුන් කියද්දී උගතුන් කියද්දී මහානායක හඳුන් මහසලා කියද්දී පූජ්‍ය පක්ෂය කියද්දී කාටද මේ බීරි අලියකට අපි වීණාව යන්නේ කියලා මම මේ අහන්නේ ගරු සභාපතිතුමනි මේ මොහොත අතිශය සංකීර්ණ අවස්ථාවක් මේ සති කිහිපය ගත වෙලා තව මාසයක් දෙකක් යනකොට එළිය ඇතිවන ගිනිදල් ලැබු ගිනි වගේ මේ රට ගිනි ගන්න තත්ත්වෙටපත් වෙනවා. ඒ නිසා අපි දහදෙනා ඉල්ලීමක් කරනවා යලි වතාවක් කරුණා කරලා මේ සර්වපාක්ෂික එකගතාවයට එන්න. එතකොට අපිට පුළුවන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදන්න, ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හදන්න අපිට පුළුවන්කමක් තිබෙනවා. කථානායකතුමනි, සභාපතිතුමනි, මේ කෙටි කාලය තුල හැදෙන ඒ අන්තර්වාර පාලනයේ හරහා මේ රටේ සෑම ප්‍රශ්නයකටම අර සියලු විසඳුම් ලබා දෙන, හැම ප්‍රශ්නෙම උත්තරේ ලබා දෙන ඇලඩින්ගේ පුදු බහබහන නෙවෙයි මේ අන්තර්වාර පාලනය. කෙසේ වුණත් මේ අන්තර්වාර පාලනයේ හරහා මේ රටට විසඳුම් සඳහා යම්කිසි අඩිතාලමක් හදන්න පුළුවන් සභාපතිතුමනි. අපට කොහොමදත් තව අවුරුදු දෙක තුනක් පටිතද කරගන්න වෙනවා ගරු සභාපතිතුමනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට කියන්න ඕනම වගකීමක් දරන්න අපි සූදානම්, ඕනම කැපකිරීමක් අපි කරන්න සූදානම්. ඉහළ ඉඳලා අපේ වරප්‍රසාද කපන්න, අපිට දෙන යම් දීමනාවක් කරලා කපන්න, මේ භෝජනාගාරේ වහන්න, ඒ වගේම අපිට මුද්දර දෙනවනම් ඒව අඩු කරලා ඒව නැති කරලා අපේ කැපවීම පෙන්වන්න. ගරු සභාපතිතුමනි, අපි ඉල්ලීම කරන්නේ තවත් විනාඩියක්වත් තවත් දවසක්වත් ගන්න එපා මේක ප්‍රමාද කරන්න. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ එළමෙන කාලය අතිශය දුෂ්කරයි. එදා වින්ස්ටන් චර්චිල්ගේ කාලේ, 1940 කාලේ ලෝක යුද්ධ ඇතිවන කාලේ මේ මොඩලේ සාර්ථක වුණා. ඒ නිසා අපි කියනවා ගරු සභාපතිතුමනි, මේ වර්තමාන පරම්පරාවේ අපිට උදා වෙලා තිබෙන්නේ කැපකිරීම කොට ජාතියට නිදහස ආලෝකය ලබා දීම වෙනුවෙන් කතාවකට මුල පුරන්න වෙලා තියෙන්නේ. මේ අපි ගත්ත උත්සාහය මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ වැදගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට මේක ශ්‍රවණය වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම විශ්වාස කරනවා මේ එළමෙන කාලය තුළ ජාත්‍යන්තර අපිට උදව් කරાવી, ඒ වගේම තමයි අපේ මිනිස්සු කැපකිරීම කරાવી අපි විසින් ඔවුන්ට ලබා දෙන ආදර්ශය මත. ඒ නිසා තවදුරටත් කාලය ගන්න එපා. ගරු සභාපතිතුමනි, කථානායකතුමාගේ නායකත්වයෙන් තේරීම් කාරක සභාවකට මේ ප්‍රශ්නේ ගෙනියන්න. ප්‍රශ්නේ ගෙනියලා මේ පක්ෂ නායක එකමතනකට ගෙනල්ලා වහාම මේ අන්තර්වාර පාලනයක් හරහා මේ රටේ දැවෙන ප්‍රශ්න, ඉන්ධන ප්‍රශ්නය, ගෑස් පිළිබඳ ප්‍රශ්නය, ඖෂධ පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම තමයි වෙනත් මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න, මේවා පිළිබඳව ගැටලු ලිහා දැමීම වෙනුවෙන් විසඳුම් යෝජනා ඇතුළත් වන මේ අන්තර්වාර පාලනයක් ගොඩනගන්න ඒ ඉල්ලීම කරමින් ඔබතුමාට මම කියනවා ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව නායකත්වය ගන්න කියලා. මං හිතනවා අදත් එළියේ ඒ කෑ ගහන තරුණියෝ, ඒ කෑ ගහන ගොවියෝ, ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා. ඊළඟ ගන්න වගා
කරන්න
පොහොර තිබෙනවද? ඊළඟ කන්නේ වගා කිරීමට පොහොර තිබෙනවද? අපිට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමනි. ඔවුන්ගේ සමහර ප්‍රදේශ, අපි ගිය සතියේ හිටියේ බටහිර අනුරාධපුරයේ මැතිවරණ බල ප්‍රදේශයේ, අපේ KPS කුමාර ශ්‍රීමන්තතුමාගේ බල ප්‍රදේශයේ, ඒ ගොඩක් කුඹුරවල අද වෙනකොට වගා කරන්න වගා කටයුතු ආරම්භ කරලා තිබුණේ. ඒ දිගට එනකොට සමහරු බාගෙට වගා කරලා තියෙන්නේ. මේ අහිංසක ගොවියා පෙන්ඉල්ලන්නේ මොකද්ද? පොහොර ටික දියල්ලා අපි වගා කරන්නම් කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ පොහොර ඉල්ලන ගොවියා ඇත්තටම අපි ඉතිහාසයේ වරදක් කළා. අපි කියනවා මේ වරද යලි කරන්න එපා. අපි තේරුම් ගමු අපි හැමෝටම වෙච්ච වරදවල්. ඒ නිසා මේ මොහොතේ බිම ඉල්ලන උත්තර අපි ලබා දිය යුතුයි ගරු සභාපතිතුමනි. ඔබතුමා දන්නවා මේ බැංකු පද්ධතිය හැදලා තියෙන්නේ රටේ ආර්ථිකයේ ශක්තිමත්භාවය පෙන්වන ඒකකයක් මේ බැංකු පද්ධතිය. අර තෙල් පෝලිම් වගේ, අර තියෙන ගෑස් පෝලිම් වගේ කිසියම් වෙලාවකදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන් බැංකු පද්ධතියට. මම මේක විස්තර කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ අංශු මාත්‍රයක අවබෝධයක් තියෙනවා නම්. මම හිතනවා බුරබුරා බැංකු පද්ධතියේ පැන නගින ගින්න අපි කාටත් තේරෙන්න ඕනේ. ඒ නිසා මේ පද්ධතිය ආරක්ෂා කරගන්න වහාම එක් වෙන්න කියන ඉල්ලීමයි කෑ ගහලා කියන්නේ ගරු සභාපතිතුමනි. මොකද අපි විවිධ හඬින් විවිධ භාෂණෙන් ඉදිරිපත් කරන්නේ කල් මරන්න එපා, කල් මරුව හොඳටම ඇති, මේ දැන් අපි එකතු වෙන වෙලාවයි වෙලා තියෙන්නේ. උද්දච්ච කතා කීවා. අපි පොරොටෝක් දුන්නා. ඒ දුන්න උද්දච්ච පොරොටෝක් වල අද යථාර්ථය කාටත් පේන්න දිනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ කාගේ හරි පොල්මක්කාර අයිතියට පවරන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තරේ හොයන්න සියලු දෙනායකට සහෝදරයෝ වගේ සහෝදර කැලක් වගේ එකතු වෙමි කියන එක කරන්න ගරු සභාපතිතුමනි ස්තුතියි.
Thank you. Honorable Kabir Hashim, you have 15 minutes.
Thank you, Honorable Chairman. I'm happy to speak today. I was thinking, Honorable Ali Sabri, when I was young and a young politician, I used to always think as an economist, I would have loved to be a finance minister because that's my profession. But today, I don't envy your position. I wouldn't want to be in your shoes. And I was thinking that when you spoke today in the morning, you were lucky you were speaking not in the holy month of Ramadan, because usually in the holy month of Ramadan, we speak very carefully, we speak the truth, we speak with conviction. So you managed to jump out of that period, that holy period, because I don't know how much conviction you had in what you said. So you were fortunate. Garu Sabhapatthumani, මම අලි සබ්‍රි ඇමතුමාගේ මුදල් ඇමතුමාගේ සමුක සාකච්ඡාවක් දැක්කා නාලිකාවක. එතුමා ඉතාම දක්ෂ ලෙස ඒකට මුහුණ දුන්නා. මට මතක් වුණේ නාලිකාවේ ඔබතුමා කතා කරනකොට ලෝනා දේවරාජගේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය, ශ්‍රී ලාංකික ඉතිහාසය පොත මට මතක් වුණා. මොකද සිංහල රජ කාලේ අනුරාධපුර යුගයේ සිට, ඒ වගේම මහනුවර යුගයේ සිට මුස්ලිම්වරු රටට විශාල සේවයක් කරපු ඇත්තන්. එයාලා විවිධ තනතුරු වල හිටියා. ඒ කාලේ රටට ලොකු කැපවීමක් කරා. සමහර අය උපදේශකවරු, සමහර අය තානාපතිවරු, සමහර අය ඇමතිවරු හැටියට කටයුතු කරා. මම ඒක උදාහරණයක් කියන්නම්. 13 වෙනි ඒක උදාහරණේ බුවනෙකබාහු රජතුමාගේ කාලේ අබු උස්මාන් කියන ඒ පුද්ගලයාව බුවනෙකබාහු රජතුමා එතුමාව ඇරියා ඊජිප්තුවලට මාමලියුක් රාජධානියට යවලා තානාපතිවරයෙක් හැටියට ජාත්‍යන්තර වෙළඳාම ඊජිප්තුවත් එක්ක වැඩි කර ගැනීම සඳහා එතුමාව ඇරියා. එතුමා රටට ඒ වෙලාවේ ගිහිල්ලා ලොකු සේවයක් කරා. මගේ ප්‍රශ්නය දැන් මේ ඔක්කොමලා රටට සිය ගාණක් සේවය කරා. ඔබතුමා අද ඔබතුමා මේ තනතුරේ ඉන්නේ ඔබතුමා අවංකව රට දිනවන්නද, රට වෙනුවෙන්ද, නැත්තම් ඔබතුමාගේ හාම් පුතන්ලා රකින්නද කියන ප්‍රශ්නය ඔබතුමාගේ හෘද සාක්ෂියේ හරියට තියෙන්න ඕනේ. මොකද මේ හාම් පුතාලා රකින්නවා නම් ඒක අපිට පිළිගන්න බැරි තැනක් කියලා අපි ඒකත් කියන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් අද හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බේල් අවුට් එකක් නැත්තම් එයාලගේ සහය ලබා ගත්තම අපේ සියලුම ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න අතුරුදහන් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද IMF එක කරන්නේ අපේ මූල්‍ය අංශයේ ප්‍රශ්නවලට උත්තර සපයාදීම උදව් කරන එක විතරයි. ඒක සාධකයක් වුවත් ඒක ප්‍රමාණවත් සාධකයක් වෙන්නේ නැහැ. අපි එතනින් එහාට ගිය ආර්ථික වර්ධනය නැවත ස්ථාවර කිරීමේ අපේ තව නිර්ණායක කීපයක්ම අපි සකස් කරගත යුතුයි කියලා මං හිතන්නේ ඔබතුමා තේරුම් අරගෙන ඇති. IMF එක කියන්නේ එක විචල්යක්, එක විසඳුමක් පමණයි කියලා මම හිතනවා. අද මේ රටේ සමාන්තර අර්බුද දෙකක් තියෙනවා ගරු ඇමතුමනි. මම ඔබතුමාගේ ඉන්ටර්විව් එක දැක්කම ඔබතුමා කිව්වා මේ දේශපාලන අර්බුදෙන් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. හැබැයි ආර්ථික අර්බුදෙන් දේශපාලන ප්‍රශ්න විසඳෙන්නේත් නැහැ. සමාන්තර අර්බුද දෙකක් තියෙනවා. මේ අර්බුද දෙකටම සමාන්තරව උත්තර දිය යුතුයි අපි මේ පාර්ලිමේන්තුව තුළ. එකක් ආර්ථික අර්බුදය, අනිත් එක දේශපාලන අර්බුදය. අපි මේක හඳුනා ගන්න ඕනේ. මේ ප්‍රශ්න දෙකටම ඔබතුමා නියෝජනය කරන නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගකීම යුතුයි. ඔබතුමා නියෝජනය කරන ආණ්ඩුව වගකීම යුතුයි. ඒකත් ඔබතුමා පිළිගත යුතුයි. ඒ වගවීම සහ වගකීම ඔබතුමාට සහ ඔබතුමාගේ රජයට පැවරෙනවා. එනිසා ඒක ගැන හිතලා වැඩ කරන්න ඕනේ. අපි දේශපාලන අර්බුදය ඇත්ත වශයෙන්ම ආර්ථික අර්බුදයත් අභිබව අද වීදිගානේ විසිවලා තියෙනවා බව අපිට පේනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එන්නේ වෛරය, ක්‍රෝධය, බෙදීම ඇති කරලා කියන එක අද රට හොඳටම තේරුම් අරගෙන තියෙනවා. සිංහල බෞද්ධයගේ හිමි පංගුව ලැබෙන්නේ නැහැ. ඒක ලබා දෙන්නට යම් යම් දේවල් කරන්න ඕනේ. පූර්ණ බලය දෙන්න කියන තේමා පාටින් සටන් පාටින් තමයි බලය ගන්න අපි අත්ත කතා කරන්න ඕනේ. තුනෙන් දෙකේ බලය ඉල්ලුවා. තුනෙන් දෙකේ බලයත් මේ රටේ පුරවැසියෝ ලබා දුන්නා. ඒ වගේම 21 වෙනි සංශෝධනය හරහා උපරිම බලය ජනාධිපතිතුමාට ඕනේ කිව්වා රට හරියට ගෙනියන්න නම් ඒකත් දුන්නා. ලෝකේ බලවත්ම ජනාධිපතිවරයා හැටියට එතුමා පත් වුණා. එතකොට එතුමා ඒ වෙනකොට ඒ ඡන්දදායකයාගේ ඉල්ලීම් ජන පුරවැසියාගේ ඉල්ලීම් දිහා නෙවෙයි බැලුවේ. එතුමා හැදුවේ මොකද්ද? පශ්චාත් ධනේශ්වර සංවර්ධන මාදිලියක් හදාගත්තා. ඒ පශ්චාත් ධනේශ්වර සංවර්ධන මාදිලිය හරහා මොකද්ද වුනේ? අපි දන්නවා කාම්බෝජයේ මොකද්ද කරේ පොල්පොට් ඒ වගේම පූර්ණ බලය ඉල්ලුවා. වෙනස්වෙලා වල චාවෙස් ඒ වගේ පූර්ණ බලය ඉල්ලුවා. ඒ වගේම සිම්බාබ්වේ වල මුගාබේ ඒ පූර්ණ බලය ඉල්ලුවා. ඒගොල්ලෝ බලය ඉල්ලුවේ ජනතාවට උදව් කරන්න කියලා. හැබැයි මොකද්ද කරේ? ඔවුන් රට විනාශ කරලා දැම්මා. ඒතොර ඒකම තමයි ලංකාවෙත් උනේ. අද ඒක තමයි අපිට සිද්ධ වුනේ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පූර්ණ බලය දුන්නාට පස්සේ මොකද වුනේ? මේ රටේ රාජ්‍ය ආදායම කප්පාදු කරලා තෝරාගත් කණ්ඩායමට, ව්‍යාපාරිකයන්ට, ගජමිතුරන්ට සහන දුන්නා. ඒ වගේම සංවෘත ආර්ථිකයක් ගැන කතා කර. ආර්ථිකය වහලා මොකද කරේ? සමහර වෙළඳ ව්‍යාපාරිකයන්ට හම්බ කරන්න දුන්නා. සමහර අයට ඒකාධිකාරියක් ඇති කරන්න දුන්නා. අද පළවෙනි වතාවට මේ රටේ කළුකඩ ව්‍යාපාරයේ සාමාන්‍ය කළුකඩ ආර්ථිකයේ සාමාන්‍ය ආර්ථිකයට වඩා අභිභාගීලා තියෙනවා. සමහර අය මේ ප්‍රශ්නවල මිනිස්සු පාරට බහලා ඉද්දි කෝටිපතියෝ වෙනවා. ඒක බිහි කිරීමට උදව් කරේ ඔබතුමන්ලගේ රජය. එනිසා පාර්ලිමේන්තුව තුල තිබුණු මූල්‍ය පාලනය විනාශ කරලා දැම්මා මේ ක්‍රමය තුල. ඒක දියාරු කරා. ඒක වගවීම සහ වගකීම නැති වෙලා ගියා මේ අලුත් ක්‍රමය තුල. මේ අසීමිත බලය නිසාම තමයි මේ රටේ දූෂණය, හොරකම, නාස්තිය තවදුරටත් වර්ධනය වෙලා තියෙන්නේ. එනිසා මේකේ මේ කාල පරිච්ඡේදය තුල සුළුතරයක් පොහසත් වුණ අතර බහුතරයක්ම හිඟමනයට පත් වෙලා තියෙන බව ඉතාම පැහැදිලි. ඇති අය සහ නැති අය අතර තියෙන පරතරය වර්ධනය වෙලා තියෙනවා. මේක තමයි ප්‍රධානම ප්‍රශ්නය. ඒ නිසා තමයි අපි දකින්නේ පොදුජනයා මහපාරට බැහැලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්නයත් එක්ක තියෙනවා ක්‍රමයේ තුල ප්‍රශ්නයක්. ඒක නිසාම තමයි මිනිස්සු කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. සිස්ටම් චේන්ජ් එක කියන්නේ ආර්ථිකමය ක්‍රමය විතරක් නෙවෙයි පාලන ක්‍රමය තුල වෙනසක් කිරීම. මේ රටේ තියෙන පරතරය, සාමාන්‍ය ආදායම් විෂමතාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ සිස්ටම් චේන්ජ් එකක් එන්න ඕනේ. ඒ නිසා තමයි අද රටේ මිනිස්සු මේ විශාල වශයෙන් විරෝධතා ඇති කරන්නේ. සමගි ජන බලවේගය පිළිබඳව විවිධ මත ඇති කරලා තියෙනවා සමාජය තුළ. අපි ආණ්ඩුවේ කොටස්කරුව වෙන්නේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේකේ වගකීම ගන්නෙ නැහැ කියලා. අපි ඒකට බය වෙලා නෙවෙයි වගකීම ගන්නෙ නැත්තේ කොටස්කරුව වෙන්නේ නැත්තේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ හෘද සාක්ෂිය අනුව මේ තට්ටුමාරු ක්‍රමයට, මේ තියෙන ක්‍රමය තුළ අපි හිතනවා අපේ දර්ශනය අපිට ක්‍රියාත්මක කරන්න බෑ. අපි හිතනවා මේ රටේ පුරවැසියෝ ඉල්ලන දේවල් අපිට දෙන්න බෑ මේ ක්‍රමය මේ විදිහටම රකින්නවනම්. ඒ නිසා මේක වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඔබතුමන්ලා මොකද කරන්නේ? කොට මාරු ක්‍රමයක මිසක් එතනින් එහාට යන්නේ නැහැ. කොට්ටේ මාරු කරන්නෙත් නැහැ. ඇත්තටම කොට්ට උරේ විතරයි මාරු කරේ. ඇමතිවරු මාරු කරා කියන්නේ කොට්ටේවත් මාරු කරේ නැහැ. කොට්ට උරේ මාරු කරා. ඉතින් කොට්ටේ මාරු කරලා මෙත්තේ මාරු කරලා මදි. අපි හිතනවා ඊට වඩා එහාට යන්න ඕනේ. කොට්ටේයි මෙත්තේයි දෙකම මාරු කරලා ඇඳේ රාමුව පවා අපි වෙනස් කරන්න ඕනේ. ඒක තමයි අපි හිතන්නේ. ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. ඒ සිස්ටම් චේන්ජ් එකට ඔබතුමන්ලා එකඟ වෙනවා නම් මේ සභාව තුල අපි ලැහැස්ති වගකීම ගන්න. එහෙම නැත්නම් නිකන් අගමැතිකම් ගන්නයි, ඇමතිකම් ගන්නයි, ජාතික ආණ්ඩු හදන්නයි, අපට තනතුරු ගන්නයි සජබය එතන නැහැ. සජිත් ප්‍රේමදාසත් එතන නැහැ. හැබැයි ප්‍රශ්නයට ඕන වෙලාවක මූණ දෙන්න කොමන් මිනිමම් ප්‍රෝග්‍රෑම් එකකට යන්න කොන්දේසි මත අපි ලැහැස්ති. ඒක අපිට අවාසි වෙන්නත් පුළුවන්. හැබැයි රට ආපහු නැගිටවන්න නම්, ඉකනොමික් රිවයිවල් එකක් කරන්න නම් අපි ඒකට උදව් කරන්න කැමති. හැබැයි මේ කොන්දේසි මත. ඒ නිසා තමයි සමගි ජන බලවේගය රෝඩ් මැප් එකක් දැම්මේ. අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මොකද මේ ආණ්ඩුව කෙරෙහි ඒ විශ්වාසය නැහැ. මේ වගකීම ඔයාලගේ. එතකොට මෙතන කී දෙනෙක්ද හෘද සාක්ෂිය අනුව ඒ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දෙන්නේ? ඔබතුමන්ලා නැත්තම් එකඟද මේ ආණ්ඩුව කරපු ඔක්කොම ටික අනුමත කරන්න? අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා ජනාධිපතිතුමාට විරුද්ධව. ඒකට නීතියේ බලපෑමක් නැතුව ඇති. හැබැයි මේ රටේම මතය ඒකයි. එතුමා ඒකේ වගකීමක් ගන්න ඕනේ. එනිසා දේශපාලඥයන්ගේ වගකීම අපි බලාපොරොත්තු වෙන්නේ මේ සිස්ටම් චේන්ජ් එක තුළ පරණ හොරු අල්ලන්න විතරක් නෙවෙයි අලුතෙන් පත් වෙන අයත් නැවත හොරකම් කරන්න බැරි දැඩි නීති ගේන්න සිංගප්පූරුව වගේ ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක්ගේ වරදක් සිදු වුණා නම් තමන්ව හිර කරන්න පුළුවන් ඒ නීති රීති ඒ සිස්ටම් චේන්ජ් එක තුළ ඇති වෙන්න ඕනේ අලුත් ක්‍රමවේදයක් ඇති වෙන්න ඕනේ කියලා අපි හිතනවා ඒ නිසා තමයි සමගි ජනබල වේගය ඒ රෝඩ් මැප් එක ඉදිරිපත් කරන්න අපේ රටේ පුරවැසියෝ තිත්ත ඇත්ත දැනගන්නත් ඕනේ අද ඔබතුමා කතා කරනකොට මට හිතුණා නැගිටලා කතා කරන්න ඔබතුමන්ලා IMF යන්නේ දැන් ඔබතුමා කිව්වා අපි දැනගෙන හිටියේ අපි කලින් කිව්වයි කියලා හරියට අවුරුදු එකමාරකට කලින් අපි කතා කරා හැන්සාඩ් එක අරගෙන බලන්න ගිය අයවැයේදී බැසිල් රාජපක්ෂ මහත්තයා මම අන්තිම කතාව කරේ අපේ විපක්ෂය වෙනුවෙන් එතුමාට කිව්වා තම මාස ගානකින් මේක බංකලොත් වෙයි ඔබගේ මේ අයවැයෙන් මේ ප්‍රශ්නේ ආමන්ත්‍රණය කරලා නැහැ මෙන්න මේ දේවල් වෙයි ප්‍රියෙන්ටිව් ඩිෆෝල්ට් එකකට යන්න ෆෝස් ඩිෆෝල්ට් එකකට යන්නේ නැතුව කියලා ගණන් ගත්තේ නැහැ එතකොට එතනින් යාට අපි මොකද්ද කරන්නේ 1980 දශකේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ප්‍රශ්නයක් සිදු වුණා රටේ ආර්ථිකයේ ගැස්මක් ඇති වුණා එතුමාට බොහෝ දෙනෙක් කිව්වා IMF එකට යන්න කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මොකද්ද කරේ IMF එකට යන එක ගැන හොඳට විශ්ලේෂණය කරලා එතුමා උපදෙස් ගත්තේ සිංගප්පූරු වල පළමු මුදල් ඇමතිවරයා නැත්තම් ඩිපියුටි අගමැති නියෝජ්‍ය අගමැතිවරයා ඩොක්ටර් ගෝ කෙන් සුයි කියන පුද්ගලයාට කතා කරලා ඇහුවා මට මේකට උපදෙස් දෙන්න කියලා. එයා මොකද්ද කරේ ගෝ කෙන් සුයි පිටු 27ක වාර්තාවක් සකස් කරලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට දුන්නා. ඇයි IMF එකට යා යුතු කියන උපදෙස් අනුව. ජේ.ආර්. මහත්තයා ඒ උපදෙස් අරගෙන ඉදා IMF ගියේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද්ද කරේ? මෙච්චරක් පාර්ලිමේන්තුවේ අපි කතා කරනකොට ආර්ථික විශේෂඥයන් එතුමාට කියනකොට රටේ හැම කෙනාම කියනකොට එතුමා ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. එතුමා නිවාඩ් කබ්‍රාල් ගේ උපදෙස් ගත්තා වෙන්න පුළුවන්. එහෙනම් ඒ වගකීම ජනාධිපතිවරයා ගන්න ඕනේ. එතුමා ඒක පිළි අරන් තියෙනවා. ඒ වගකීමට කවුද ඒ වගකීම් බාරගන්නේ? එතුමා ඒ නිසි වෙලාවට රටට ඒ ප්‍රතිකාර කරන්න ඉඩ දීලා තිබුණා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ මේ වෙලාවේදී අපි හරි දේ කරලා තිබ්බා නම් මේ රට මෙතන වැටෙන්නේ නැහැ. ඔබගේ නාලිකාව සමුක සාකච්ඡාවේදී ඔබතුමා කිව්වා ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන. කකුලෙන් අදිනවා යම් දෙයක් කරන්න යනවා නම් කියලා. මේ අලිසබ්රි මැතිතුමා කකුලෙන් ඇද්දේ තමුන්නාන්සලාගේ කඳ උර. හැමදාම ඒක තමයි කරේ. බලයට එන්න ජාතිවාදය පාවිච්චි කරා. එහෙම නැත්නම් වෙන ජනප්‍රිය සටන් පාටක් පාවිච්චි කරා. ඒක තමයි මේ රට මෙතෙන්ට වැටුනේ කියලා එක පැත්තෙන් කියන්න ඕනේ. ඒක ඔබතුමා දැනගන්න ඕනේ. 2001 අපි කලින් හිටපු කඳවුරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණා. 2001 2004. ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මහතා CB එක අන්බන්ඩල් කරන්න. විදුලි බල මණ්ඩලය අන්බන්ඩල් කිරීම සඳහා බෙදා හැරීමට ඒකක 4ක් සකස් කරන්න සම්ප්‍රේෂණය සඳහා එක ඒකකයක් සකස් කරන්න උත්පාදනය
සඳහා Honorable member you have 2 more minutes.
සකස් කිරීමට give me just another 2 minutes extra.
You have 2 more minutes.
Yeah. ඒ උත්පාදනයේ වෙනම ඒකකයක් සකස් කිරීම සඳහා එදා එතුමා යෝජනාවක් කරා. ඒ වගේම එතුමා පාඩු ලබන ආයතන ජනතාකරණය සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වැඩ ආරම්භ කරා. රාජ්‍ය සේවයේ පාලනය කිරීම සඳහා VRS ස්කීම් එකක් පටන් ගත්තා. බඳවා ගැනීම නතර කරා. මොකද වුනේ? එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආය එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණත් එදා එකතු වෙලා මොකද කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරන්න අපි බලෙන් එළියට දැම්මා මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න නැවැත්තුවෙත් ඒ කණ්ඩායමයි එහෙනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණත් ඒ දෙගොල්ලම වග කියන්න ඕනේ මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන්නේ එදා ඒ කණ්ඩායම් දෙක එකතු වෙලා එතකොට අද මොකද්ද හැබැයි එහෙම කතා කරපු අය අද ඩොලර් හොයන්න මොකද්ද කරන්නේ අද ඩොලර් හොයන්න රටේ භූමිය පවා විකුණන්න ලෑස්ති විකුණලා ඉවරයි එක පැත්තකින් අද අපේ ස්වෛරීත්වය පවා වෙන්දේසි කරලා තියෙනවා සමහර විට අපි හිතනවා අපි කොයි රටක ප්‍රාන්තයක් වෙයිද ඊළඟට මොකද ඒ මට්ටමට අපි වැටිලා ඉන්නේ හතර ගාතේ ගිහිලා අපි ණය ගන්න ඔබතුමන්ලා එතකොට ඒක වගකීමක් ගන්න ඕනේ ගරු සභාපතිතුමනි 2015 2019 යහපාලන ආණ්ඩුවේ බලන්න ඒ වෙලාවේදී අපි නිසි පියවර ගන්න උත්සාහ කරා අපනයන වැඩි කිරීම සඳහා ඩොලර් ආදායම වැඩි කිරීම සඳහා අපි වෙළඳ කිවිසුම් අත්සන් කරන්න උත්සාහයක් කරා වෙනත් වෙළඳපොළ ආක්‍රමණය කරන්න මොකද වුනේ FTAs වලට ජාත්‍යන්තර වෙළඳ කිවිසුම් අත්සන් කරන්න ගියාම ඉන්දියාව මේ කලාපෙම තියෙන ලොකුම වෙළඳපොළ ඒක ඉන්දියාව කිවිසුම් අත්සන් කරන්න ගියාම මේ ආණ්ඩුවේ ඉන්න අයම විරුද්ධ වුණා එදා අපිට ගැහුවා ඉන්දියන් කාර්යෝ මෙහෙට එනවයි කියලා රස්සාවල් ගන්න ව්‍යාජ දේවල් කිව්වා ඒක නතර කරා අපි ඒක අත්සන් කරලා තව දුරටත් ගියා නම් අද ඉන්දියාව වෙළඳපොළ අපිට ආක්‍රමණය කරන්න තිබුණා. සිංගප්පූරුව වෙළඳපොළ අත්සන් කරන්න ගියා. මොකද්ද කිව්වේ? සිංගප්පූරුවේ කම්කරුව මෙහාට එයි කියලා කිව්වා. සිංගප්පූරුව වලින් හාල් මෙහෙට ගෙන එයි කියලා කිව්වා. සිංගප්පූරුව වලින් අපි ආනයනය කරන්නේ ඩොලර් මිලියන 1293ක භාගයේ ගානකට. ඒකෙන් 60%ක්ම අපි ආනයනය කරන්නේ පෙට්‍රෝලියම් ඛනිජ තෙල් ඩොලර් මිලියන 750කට. ඊළඟට ඉතුරු ටික රත්තරන්. හැබැයි අපි සිංගප්පූරුවත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. සිංගප්පූරුවේ තාක්ෂණය අපිට ආනයනය
කරනවා.
ඒක නැවත just give me a minute guys from my side the time will be deducted. ඒ නිසා මම කියන්නේ මේකට වග කියන්න ඕනේ නැතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. තමන් මේදා බලය ගැනීම සඳහා අපනායන ශේෂය වටන්නට යම් පියවර ගත්තා. 1977 සිට 1994 ඒ පාලන කාලය තුළ අපේ කඳවුර පාලනය කරනකොට මේ රටේ අපනායනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 32%යි. ඒක 2014 වෙනකොට 94න් පස්සේ 2014 වෙනකොට 112%ට වැටෙව්වා. ඒ වගේම රාජ්‍ය ආදායම 94 වෙනකොට මේ රටේ
රාජ්‍ය ආදායම
122%යි. හැබැයි ඒක 2014 වෙනකොට 10%ට වැටුණා. එතකොට මේ වගකීම නැවත
ඔබතුමාට දෙන්න.
I will this time I have been asked to take time from the party. Please give me that time.
Honorable member, we have not been informed of that.
Please check the chief opposition whip is not there. You can check with him. එනිසා මම ඔබතුමාට කියන්න කැමති 1994 අර්බුදය 94න් පස්සේ තමයි මේ අර්බුදය නිර්මාණය වුණේ. 2005 වෙනකොට මොකද වුණේ? මේක කඩිනම් කරා. කඩිනම් කරේ මහින්ද රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2014 දක්වා ණය කන්දරාවක් ගත්තා. ඩොලර් වලින් ණය ගත්තා. ඒ ඩොලර් ණය වලින් එතුමා ආයෝජනය කරේ මොකද්ද? යටිතල පහසුකම් හදන්න, මහමාර්ග හදන්න, ගොඩනැගිලි හදන්න. හැබැයි ඩොලර් ආදායම් උපයන එක ව්‍යාපෘතියක් කෙරුවද? 94න් පස්සේ මේ රටට ඩොලර් එන එක ව්‍යාපෘතියක් හදුවද කියලා කියන්න. අද ඩොලර් එන්නේ කොහෙන්ද? ඇනලුම් කර්මාන්තවලින්. එදා ප්‍රේමදාස මහත්තයා කරපු එක. නිදාස් වෙළඳ කලාපෙන් එදා ජේ.ආර්. මහත්තයා කරපු එක. විදේශ රැකියා කරන අය ඒක එදා ජේ.ආර්. මහත්තයා පටන් ගත්ත එක. ඒ ඩොලර් ටික ආවේ නැත්නම් අද මේ රට මීට කලින් බංකලොත් වෙනවා. එතකොට 2005 ගත්ත ඩොලර් ණය වලින් ඒක ආපහු ගෙවන්න 1 ඩොලරයක් උපයන ව්‍යාපෘතියක් රාජපක්ෂලා ආරම්භ කරේ නැහැ. ඒක තමයි මුල. ඒ නිසා අපට ඩීල් දාන ආණ්ඩුව වලට එන්න බෑ. ඔබතුමන්ට අපි රෝඩ් මැප් එකක් දීලා තියෙනවා. සමස්ත මේ 20 වෙනි සංශෝධනය ඉවත් කර 21 වෙනි සංශෝධනය ගෙනමින් සිස්ටම් චේන්ජ් එකක් මේ පාර්ලිමේන්තුව තුළේ සිස්ටම් චේන්ජ් එක වගවීම සහ වගකීම හැම දේශපාලඥයෙක්ගේ ඇතිකරන එක වැදගත්. අපි IMF එකට ගිහිල්ලා ඒ ටික කරද්දි මේ ටිකත් සමාන්තරව සිදුවිය යුතුයි කියන එක මම මුදල් ඇමතුමාට මතක් කරමින් මගේ කතාව අවසන් කරන ස්තුති.
Thank you. Honorable member සම්පිකරණවක
මේ අවස්ථාවේදී මේ අපේ කරු කතානායකතුමාට ලිපියක් බාර දෙන්න තරුණ පිරිසක් ඇවිල්ලා තියෙනවා. ඒ පිරිසට ඒ ලිපිය බාර ගැනීම සඳහා කතානායකතුමාගේ මාධ්‍ය ලේකම්තුමා මේ ගේට්ටුව ගාවට ගිහිල්ලා ඒ ලිපිය බාර අරන් තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඒ තරුණ පිරිස ඒ 10 දෙනෙක් කත්කඩංගුවට අරගෙන මාර්ගම පොලිසියට වැලිකඩ පොලිසියට ගෙනihin තියෙනවා. මම කරු කතානායකතුමාගේ අවධානයට යොමු කරනවා. එතුමාට දැනුවත් කරලා තලංගම් පොලිසියට මං ගියා. තලංගම් පොලිසිය නෑ. එතුමාට දැනුවත් කළා. එතුමාගේ මාධ්‍ය ලේකම් ගිහිල්ලා ලියුම බාරගත්ත ඒ තරුණයින්ව අත්අඩංගුවට ගත්ත මොන පදනම මතද ඒගොල්ලන් සම්බන්ධයෙන් මැදිහත් වීමක් ගරු කතානායකතුමාගේ බලාපොරොත්තු වෙනවා. මොකද එතුමාගේ මාධ්‍ය ලේකම් ගිහිල්ලා ලියුම බාර දීලා ඒකත් බාරගත්තට පස්සේ උන් අත්අඩංගුවට ගැනීමට.
Thank you very much. We'll refer to the speaker. Honorable Professor Ranjit Bandara, you have 15 minutes.
මුලාස්රා රුඩ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මෙම සභාව තුළ මීට පෙර කතා කළ ගරු මැති ඇමතිවරු අපේ රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳ විවිධ කෝණවලින් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම බොහෝ අය කියන්න උත්සාහ කළා අපි තමයි හොඳටම කරේ කියලා. නමුත් අවසනාවකට සමහර කතිකයන් තමන්ගේ කතිකත්වය ප්‍රදර්ශනය කිරීමට තම කාලය පාවිච්චි කළා. ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න සමත් වුණේ නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අපිට පුළුවන්කම තියෙන්නේ මරණයට හේතු හොයාගන්න පමණයි. හැබැයි අපිට පුළුවන්කමක් නැහැ මේ මැරුණු කෙනාව ජීවත් කරවීම සඳහා අපි කරන්න ඕන මොන වගේ දෙයක්ද කියන එක පිළිබඳව කරුණු විමසලා බලන්න. එනිසා මේ ගරු සභාව තුළ ඒ කරුණු සාකච්ඡා බොහෝමයක් අවාසනාවකට සීමා වුණා මේ පශ්චාත් මරණ පරීක්ෂණ වලට. අපි ඉතිහාසයේ පරීක්ෂා කරලා බැලුවොත් අපිට පේනවා අඩු වැඩි වශයෙන් බලේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ අද අපි මූණ දෙන ආර්ථික දේශපාලන සමාජ අර්බුදවලට අඩු වැඩි වශයෙන් වග කියන්නට ඕන. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපිට නිදහස ලැබුණු අවදී අපි හිතුවා අපේ ආර්ථිකය අපිට ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙන්නේ වැඩිපුරම අපේ යටත්විත ස්වාමියා සතුටු කරන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරත් පමණයි කියලා. අපි එහෙම කළා. එනිසා අපි ඒකට කිව්වා නව යටත්විත ආර්ථික ප්‍රතිපත්තිය කියලා. අපි එහෙම එකක් අනුගමනය කළා. මම හිතනවා මට පෙර කතා කළ අපේ ගරු කබීර් හෂීම් මන්ත්‍රීතුමත්, ඒ වගේම වසන්ත යාපා බණ්ඩාර ගරු මන්ත්‍රීතුමත්, මමත් අපි තුන්දෙනාම පෙරදිනි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරීන් කාලවකවානු තුනක අපි ඉගෙන ගත්තේ. නමුත් සමහරට එකම ගුරුවරු අපි තුන්දෙනාටම උගන්වන්න ඇති. ඒ වෙලාවේ අපි කිව්වා මේ නව යටත්විත ආර්ථික ප්‍රතිපත්තිය හොඳ නැහැ, අපි අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕන කියලා. 1956, 1965, 1970, 1977, 1989, 1994, 2005, 2015, 2019 අඛණ්ඩව මේ ආණ්ඩු පෙරලිත් එක්ක විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාවට නැගුවා. නමුත් අවාසනාවකට අපිට පුළුවන්කම ලැබුණේ නැහැ මේ අපිට ගැළපෙන අපිට ඉදිරි අනාගතයක් තහවුරු කරගන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නගන්න. එනිසා තමයි අපිට සිද්ධ වුණේ ගත්ත ණය ගෙවන්න අලුතෙන් ණය ගන්න. එනිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඡන්දේ ලං වෙනකොට ඡන්දේ ඉලක්ක කරගෙන අතහැර සහන සලසන්න බලේ හිටපු අපි බොහොමයක් ආණ්ඩු මැලිකමක් දැක්වේ නැහැ. සමහර වෙලාවට මූර්ත, සමහර වෙලාවට මූල්‍ය, ඒ වගේම ආණ්ඩුවේ රස්සා දෙන්නත් මේ ව්‍යාපාර කටයුතු කළා. දැන් අපි අද තත්ත්වයේ ගත්තොත් එහෙම සමෘද්ධි සහනාධාර ලාභීන් මිලියන 1.8ක් ඉන්නවා. රටේ ජනගහනයෙන් 23% දුප්පත් කියන එකයි මේකෙන් කියන්නේ. හැබැයි අපි දන්නේ නැහැ ඇත්තටම කාටද මේ සහනාධාර යන්නේ කියන එක. ලැබිය යුත්තන් අතරද මේ සහනාධාර යන්නේ කියන එක. එනිසා අවසාන ප්‍රතිඵලය වුණේ රජයේ ආදායමෙන් විශාල කොටසක් අපිට සිද්ධ වුණා මේ සහනාධාර පවත්වා ගැනීම සඳහා වියදම් කරන්න. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ගරු මුදල් ඇමතිතුමා මේ කාරණය ගැන විශේෂයෙන් සඳහන් කළා. ඒ පිළිබඳව වැරදි වැටහීම් ඇති කරගත්ත අපේ ගරු විපක්ෂ නායකතුමා. නමුත් එතුමාට ධෛර්යයක් තිබුණා ඒ පිළිබඳව මේ සභාව දැනුවත් කරන්න. එතනින් නතර වෙන්නේ නැතුව මේ සභාවේ සියලුම සමාජිකයන්ට ලිඛිත භාෂා තුලින්ම මුද්‍රණය කරපු සටහනකුත් සපයන්නට එතුමා උත්සාහ කරලා තියෙනවා. ඒ සටහනේ එකතැනක සඳහන් වෙනවා රජයේ ආදායම් වගේ 2.4 ගුණයක් රජයේ වියදම විදිහට ආණ්ඩුව වසරකට වියදම් කරනවා. එතකොට රජයේ ආදායම පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන අවස්ථාවක ඒ වගේ 2.4 ගුණයක වියදමක් කිරීමට සිදුවීම මේ ප්‍රශ්නවලට එක හේතුවක් කියන එක අපි අවබෝධ කරගත යුතුයි. කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපිට තියෙනවා මූලික ප්‍රශ්න තුනකට උත්තර හොයන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි කොහොමද වර්තමාන රජ ආදායම වැඩි කරගන්නේ. දෙවෙනි එක තමයි රජයේ වියදම කොයි ආකාරයටද ප්‍රශස්ත අවිරින් අපි සිද්ධ කරන්නේ. තුන්වෙනි එක තමයි රජ ආදායම වැඩි කර ගැනීම සඳහා ආදායම් උත්පාදන මාර්ග අපි කොහොමද ධෛර්යමත් කරන්නේ. අපිට බදු පදනම පුළුල් කරන්නේ නැතුව පුළුවන්කමක් නැහැ බදු අය කරන්න. ඒ නිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මහජන නියෝජිතයන් විදියට අපිට මේ කරුණු පිළිබඳ වාද විවාද කරන්න ඕනෑ තරම් අවස්ථාව මේ සභාව තුළ තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පිටත පිරිස මේදියා බලාගෙන ඉන්නවා. එනිසා අපි සියල්ලම දැන් කටයුතු කරන්නේ වීදුරු කූඩුවල ඉඳගෙන. අපි කරන කියන දේවල් පිළිබඳව හැමෝටම පේනවා. අපි දැක්කා කරු මුදල් ඇමතුමා මේ IMF එකට ගිහිල් අපි කරන කටයුත්ත පිළිබඳව මේ සභාව ආමන්ත්‍රණය කරනකොට සමහර මන්ත්‍රීතුමන්ලගේ හැසිරීම පිළිබඳව. මේ හුදු ජනප්‍රියතාවය ඇති කරගන්න නෙමෙයි මේ අවස්ථාවේ අපි කටයුතු කරගත යුත්තේ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, තම ගොඩ වැඩි කරගන්න කටයුතු කරනවා වෙනුවට අපිට පුළුවන් නම් අපි රට එකට තියලා කටයුතු කරන ක්‍රමවේදයක් හොයාගන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා නීතිජ සංගමයේ කියපු ආකාරයේ එකඟතා රජයක් වෙන්නට පුළුවන්. මේ ඕනෑම ස්වරූපයක් ගත හැකි. හැබැයි අපිට පුළුවන්කම තියෙනට ඕන අපේ රට අංක එකට තියලා කටයුතු කරන්න. කොහොමද නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි රට අංක එකට තියලා අපි කටයුතු කරන්නේ? ඒ නිසා රටේ ප්‍රශ්න පිළිබඳව අපි මීට වඩා සංවේදී වෙන්නට ඕන. ඒ සඳහා වන යෝජනා අපි ඉදිරිපත් කරන්නට ඕන. විශේෂයෙන් මම මුලින් සඳහන් කරපු ආකාරයට දැනට රජයට ලැබෙන ආදායම කොහොමද වැඩි කරගන්නේ? ඒ සඳහා වන උචිත බදු ප්‍රතිපත්තිය මොකද්ද? රජයේ වියදම ප්‍රශස්ත ආකාරයකට අපි වියදම් කරන්නේ කොහොමද? අපි තවදුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතනය රත්තු කරනවාද? අපි තවදුරටත් මේ යුනිවර්සල් වෙල්ෆෙයාර් සිස්ටම් එක පවත්වාගෙන යනවාද? තුන්වෙනි කාරණේ තමයි මා මුලින් සඳහන් කළ ආකාරයෙන් මේ අලුත් ආදායම් උත්පාදන මාර්ග වලට ආයෝජකය අපි කොහොමද ධෛර්යමත් කරන්නේ? ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි අවස්ථා ගණනාවකදී මේ රටේ බදු ප්‍රතිපත්ති වෙනස් කළා. ඒ සඳහා වන විශේෂ කොමිෂන් සභා අපි පත් කරා, වාර්තා ඉදිරිපත් කරා. හැබැයි පිරිවටේ වගේ හැමදාම එකම විදියට හෝදලා එකම විදියට නවලා අපි අල්මාරියේ එක තියාගත්තා. ඒ නිසා තමයි අපිට දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් විදිහට අවම වශයෙන් 14%ක සීමාවටවත් රජයේ ආදායම බදු ආදායම වැඩි කරගන්න ඕනකම තියෙන එක අපිට කරගන්නට බැරි වුණා. ඒ නිසා කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපට අපේ ව්‍යාපාරිකයන්ට සාමාන්‍ය මහජනතාවට දැනගන්න අවශ්‍යයි කල්පවත්නා බදු ප්‍රතිපත්තියක්. විශේෂයෙන් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට දැනගන්නට අවශ්‍යයි මොකක්ද අපේ රටේ බදු ප්‍රතිපත්ති. එනිසා මුදල් පිළිබඳව කටයුතු කිරීමේ බලයේ තියෙන ව්‍යස්ථාදායකය තුළ අපි දිගින් දිගට මේ කාරණය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා කවර රජයක් බලයට පත් වුණත් අපිට වගකීමක් තියෙනවා ඒ පිළිබඳව කටයුතු කරන්න. ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, ද රජයේ වියදම පිළිබඳව විවිධ මැසවිලි නැගෙනවා. අපි දන්නවා රජයේ වියදම නිදහසින් පස්සේ අවස්ථාවකදි දෙකකදි පමණයි රජයේ ආදායම මගින් පියවා ගන්න පුළුවන්කම ලැබුණේ. බොහෝ අවස්ථාවල ප්‍රාග්ධන වියදම් පියවා ගැනීම සඳහා වන කිසිදු ආදායමක් රජයේ ආදායමෙන් අපිට පියවා ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි මූලික කාරණා තුනක් පිළිබඳව මේදී සලකා බලන්න ඕනේ. පළවෙනි කාරණේ තමයි රජ වේදන් කල්පනාකරණය කිරීම සඳහා වන අපි හැමෝටම පිළිගන්නට පුළුවන් ජාතික ප්‍රතිපත්තියක් වෙත අපි ආයුතු වෙනවා. රජයේ සුභසාධන වේදම් නිවැරදි දිශාවට ගමන් කරනවාද කියන එක පිළිබඳව අපි නැවත සොයා බැලිය යුතු වෙනවා. බොහෝ වෙලාවට අපි කරන්නේ නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මේ ඇඩ්හොක් ආකාරයෙන් අපිට හිතන හිතන විදියට අපි මේ පරිතුවත් අපි ලක්ෂ 6කට දෙනවා සමෘද්ධිය කියලා අපි දෙනවා. ඊට වඩා ක්‍රමවත් විද්‍යානුකූල වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕනේ. අපි දන්නවා අපිට රාජ්‍ය ව්‍යවසාය ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවායෙන් බොහෝමයක් අපිට පුළුවන් එක්කෝ එකට එකතු කරන්න, එහෙම නැත්නම් අපිට වෙන යම් කළමනාකරණ ක්‍රමවේදයකට මේවා ලාභ ලැබීමේ බවට පත් කරන්න පුළුවන්කම.
ඒ
නිසා මේ රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය පිළිබඳවත් අපි අලුතින් හිතා බැලිය යුතුයි. ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, අපිත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, රජය විසින් ලැබුණු විවිධ සහනාධාර නිසා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඉගෙනගෙන යම් කිසි ස්ථානයකට සමාජයේ එන්න පුළුවන්කම ලබා ගත්ත අය. ඒ නිසා රජය සහන ලැබිය යුතු අයට සහන ලබා දීම පිළිබඳ අපේ කිසි විරුද්ධත්වයක් විරෝධතාවයක් නැහැ. නමුත් මේ සැමට සහන කියන එක වෙනුවට සහන සැලසිය යුතු පිරිසටම සහන ලබා දීමේ ක්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතු වෙනවා. ඒ නිසා රජයේ සුභසාධන වැඩපිළිවෙල පිළිබඳව කවර රජයක් බලයට පත් වෙලා හිටියත් මීට වඩා විවෘත පැහැදිලි සංවාදයකට අපි එළඹිය යුතුයි. ඒ නිසා දේශපාලඥයින් තීරණය කරනවා වගේම යම් යම් කාරණා පිළිබඳව ඊට වඩා වැදගත් ක්‍රමවේදයක් එම තීන්දුව තීරණ සාධාරණය කිරීම සඳහා අපි අනුගමනය කළ යුතු වෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ, නිදහස්
සෞඛ්‍යය,
මහජන සේවාවන් අපි දිගටම පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, අපි මේක අවස්ථාව කරගනිමු. මේ දවස් දෙක තුළ මේ කාරණා පිළිබඳව දිගින් දිගටම මේ සභාව තුළ සාකච්ඡා කරන්න. බොහොමත්ම ස්තුතියි.
Thank you, Honorable Leader of the Opposition.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, මම මේ අවස්ථාවේ වැදගත් කාරණාවක් ඔබතුමාට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. විශේෂයෙන්ම මේ රටේ නිදහස, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් දෙවන්ත ජනතා උද්ඝෝෂණයක, ජනතා අරගලයක නියැලි සිටින තරුණ තරුණියන් 13 දෙනෙක් ඇවිල්ලා තිනවා ගරු කථානායකතුමාට ලිපියක් බාර දෙන්න. ඒ අය අතර බුවනෙක එස් පෙරේරා, නිරාශාන් විධානගේ, විදීදක පෝද්දුවගේ, මෙලනි, චරිත් ෆර්ඩිනන්ස් ඇතුළු 13 දෙනෙක් ඒ ආවා මේ ලිපිය බාර දෙන්න. විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට අදාළ යෝජනා ගණනාවක් පිළිබඳව. ඒ ලිපිය බාර දීලා පිටව යන අතරතුර ඒ අයව මහරගම පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් අත වශයෙන්ම අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන මේක ඒකාධිපති රටක් නෙවෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ වගේම මේ තරුණ තරුණියන්ට ගරු කථානායකතුමාට ලිපියක් බාර දීලා යනකොට ඒ අයට නිදහස අහිමි වෙනවද? ඒ අය මෙහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මේක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මම ඔබතුමාගේ අවධානය යොමු කරලා මං ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඒ අදාළ පොලිස් ස්ථානයට උපදෙස් දෙන්න, ඒ වහාම ඒ අය නිදහස් කරන්න කියලා. මොකද දැන් අපිට අහන්නට ලැබෙනවා මේ පිවිසුම් දොරටු වලට ඇවිල්ලා ජනතාව ජනතාවගේ අදහස් ඉදිරිපත් කරනවායි කියලා. ඉතින් ඒ අයට සාමකාමීව නිදහස්ව නිවහල්ව භාෂණයේ අයිතිය තියෙනවා. ඒක මේ රටේ ෆන්ඩමෙන්ටල් රයිට් එකක්, මූලික අයිතිවාසිකමක්. ඒ නිසා කාරුණික මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මහරගම පොලිසියට උපදෙස් දෙන්න ගරු කතානායකතුමාට ලිපි ඉදිරිපත් කරපු ඒ කණ්ඩායම අත්අඩංගුවට ගන්නවා වෙනුවට ඒව රිලීස් කරන්න කියලා, නිදහස් කරන්න කියලා. බොහොම ස්තුතියි ඔබතුමා මට ඒ කාලේ ලබා දුන්නා. ඔබතුමා කාරුණිකව ගරු කතානායකතුමා මූලාසනේ නැති නිසා ඔබතුමා අපේ මේ ලේකම්තුමා හරහා මහරගම පොලිසියට මේ ඒ උපදෙස් දෙන්න. මොකද නැත්තම් මේ ලොකු කැළඹීමක් ඇති වෙනවා, ලොකු විනාශයක් ඇති වෙනවා. මිනිසුන්ට කතා කරන්න අදහස් ඉදිරිපත් කරන්න අයිතිවාසිකම නැති වුණොත් ඒ අය වෙන වෙන තීන්දුව ගනි. ඒ නිසා ඒ ඉල්ලි මම කරන ඔබතුමාගේ. බොහොම ස්තුතියි.
Thank you. Honorable member, what is the point of order?
ගරු හර්ෂද සිල්වා මැතිතුමා මන්ත්‍රීතුමා කරු ප්‍රකාශය පිළිබඳව අපේ නායකතුමනි එතුමා සදාන් කරා
honorable member, this is not a point of order.
Previous
speech. Okay. Did you mention your name?
Sorry?
What is the point of order?
That Harshad Silla said Dhanamayan Sousari Sambandho Prakashayak Eke Yamkisi Varaditanathina Vagema.
Honorable member, what is the point of order?
That is the point, there is false
That is not a point of order.
Okay, sorry.
Thank you.